ഒരു ശ്രുതിയെ പ്രതിസന്ധിയെ സ്നാപിച്ചെല്ലാം വളരെ കൊടുക്കട്ടെ. അതുപോലെ ശ്രുതിയെ ഹിന്ദുവിനെ ഇഷ്ടാനേകന പ്രതിസന്ധിയെ ഹിന്ദുവിനെ ഇഷ്ടാനേകന ഹിതവീതിയേകന അത് പല വിഗ്രഹായക്കല ഹിതവീതിയെ അപ്പിട്ട് തേരുങ്ങാൻ പുലുവാൻ ധർമാനുകൂലവ് ശ്രുതിയായി പരിശാന്തിയായിട്ട് അത്ര അത്രക്കുക വാദിയും ശ്രുതിയെ ചിന്തവെന്തായി പരിശാന്തിയെ ചിന്തവെന്നി ചെയ്തു ശ്രുതിയായി പരിശാന്തിയായി എക്കമ ചിത്തവീതിയൊക്കെ ചിന്തവിനവന ഈ ചിത്തവീതിയെ ഹൃദയരൂപിയ കശരുക്കറിയനായി പഹലവേന്നു ഹൃദയരൂപേക്ക് പഹലവിന്ന് യാം സത്വേ ക്യാം ചിത്തവിനാഹോ ക്യാന്തനക്കിന്നാ ഈ സത്വയാകെ ഹലവത്തെ അസുഖറകനായി യാകെ പരിശാന്തി അനവന പരിശാന്തി അതിവെന്നി ഈ സ്ഥാനീയ മിസ മൗഗബക്ക് നിമി മൗഗബട്ട് യാന്നെ ഒക്കാന്തിക്കുന്ന അവസ്ഥ ഏക ധർമ്മീയ അനുകൂല വിഗ്രഹങ്ങൾ പെണ്ണുവ ഒക്കാന്തിക്കുന്ന അവസ്ഥ മൗഗത സംബന്ധം പടിസാന്തിയെ വടേ കീഴാകത്തുമാണ് ഇവിടെ വറങ്ങി ഒക തമ്മിലും കാജിലും സുരു പ്രാജ്ഞയാ തീയതി ഒക പട്ടലവാഗ നിയമിച്ച അറ്റുന്ന സിദ്ധിയായി ഒരു തീയതി വടട്ടെ അങ്ങനെ ഒക്കാന്തിയെ പടിസാന്തിയിലാ പണി ചുതവിന് നിറഞ്ഞ ഇഷ്ടമാണ് എത്തനി അത്തരമക അവസ്ഥമായി സാഞ്ചാതിക അവസ്ഥാവ് ഇത് നമ്മൾ അന്തരാവാഹിക്കാൻ സദാഹരണം സാഞ്ചാതി അവസ്ഥയെ പക്ഷെ ഒക്കാന്തി അവസ്ഥാവിൻ അഭിനിപത്തിക്കുന്ന അവസ്ഥമായി മാഗവത്തുള് ഗർഭേത്തുള് സത്വ അകത്വന്നി ഇവാഗ്യം കന്ദാനം പാതുഭാവോ കേന്ദ്രം ഇഷ്ടാന്ത പാലുള്ള പ്രസേനോ ആയതനാന പകലാവോ കേന്ദ്രം രസകാന്തി വിനാശി ശരീരയെ പോകുന്നില്ല അത് ഉപ്പാക്കി മേഖല മിക അവസ്ഥ ഉദ്യാൻ മഹാസേകിങ് ഏക ബിസുൻ മഹാസേനവാഖ്യായ കഥാവ മഹാവക പാലിയെ പെണ്ണാതീനോ ഉന്മഹാസേക്കീനോ അദ്ദേവ പാൻസീയ കൽപ്പ പാൻസീയ സ്ത്രീകളെ ഏറെ പുലുവാങ്ക ഉന്നാതിന്റെ പുലുവാങ്കിയത് വിശ്വനാഥിലെ അയവരാജി അപവാദകരണം പറയാൻ കത്ത നതിഗുണ പ്രകാശകരണമായിരിക്കുന്നത് ബുദ്ധരാജി മേ കാരണം പെണ്ണോട് പക്ഷേ ബുദ്ധരാജി ദേശനാകരണോ അയക്ക് നതിഗുണ്യാഗ്നിമി ഒരു പേരെന്തിയ ഏ കാൽപ പാന്തിയം ഏകമാധ്യവാക്കിയ പേര് ഞാൻ മേക്കിൽ മുതല പെഹദിലീനോ കാൽപ പാന്തിയം ഏകമാധ്യവാക്കിയുമേ കാൽപകേനിക്ക് തോറാകാണ്ട് വീട്ടിൽ അവിടെ തീയ കാൽപകയാണി ആവിത കാൽപയാക്കിയെനിക്ക് ധർമ്മിയെ മുതൽ പെഹദിലിയോ പെണ്ണാത്തിനോ കാൽപകീന വചനി ബുധരാജ് മഹാസിയക്ക് വേദനാവുന്നു അപ്പേ ആവശ്യകാലയിൽ കാൽപ്പയാക്കിയ വചന ചെയ്യുന്നു ആവശ്യകാൽപ്പ പാന്തിയാക്കിയെങ്കിൽ തന്നെ കാൽപ്പ പാന്തിയാക്കിയ വചനക്ക് അർത്ഥം മഹാകാൽപ്പ പാന്തിയാക്കിയ ലോകകാൽപനിമേ പിന്നു കാൽപ്പ പാന്തിയാ പേനാക്കിയോ അദ്ദേഹം പാന്തിയാ പേനാക്കിയോ കാലപ്രദേശ പാന്തിയാക്കിയ ഇനി ഏകദി പിന്നോ കാൽപ്പ പാന്തിയ ഏകം അദ്ദേഹവാക്കിയ വചനയും പെണ്ണാത്തിയെന്ന് ഏ ഇപ്പതി മരുതീന്ന് ഒരു അതൃഢം ചുറ്റിപ്പാട്ടി സാന്തി കൈ വരാതീ ഈ മിന്നെ മേക്കിങ് ചുതി മെരണ മെരണ ഹെമക്കിനാം ചുതവിനവാക്കിനാഥ കത്തത്തമേ വറതി ഇതൊക്കെ മെരണ ഹെമക്കിനാം ചുതവിന്ന് ഉപയാക്ക മരണ കിയനിക്ക കർമ്മക്ഷയ മരണേ കിയനിക്ക പിന്തുണാണ് അന്യ അവസ്ഥാതമായി മരണ വിഹിതി മക്കളെ കയക്ക തോമലൊക്കെ മക്കളെ കയാത്തു മരണം പോലെ ശ്രുതിയായി പ്രതിസന്ധിയായി ഈ അവസാനം പോലെ അതകാൻ ഏവനെന്ന ആര് സഞ്ചാതിയ അവസ്ഥാവിധിതിലാൽ ഒക്കെ വേണ്ടി കൊടുക്കും ഏവനെന്ന ഒക്കാത്തി അവസ്ഥാൻ പത്തിലാവു കൊയ്യിലേഹാരി കർമ്മശക്തി കിലോറി വെച്ച വിലാവട്ടെ ഏവനെന്ന ഉപാച്ഛേദ കർമ്മയാക്കിയില്ല അപ്പിനോ അവ അത്തരത്തുള്ള ജനക കർമ്മേക്ക് ബലയ ചിന്തിന് പുലുവാൻ ബലയാ ഒരേന ഉപാച്ഛേദ കർമ്മം അത്തരമാക ചിന്തിതാമാൻ പുലുവാൻ ബലയാക്കിയോ ജാംകിനെ ഹരിയതുടെ വിശേഷയും മക്കളെ കയാക്കുക ഇന്ന വിലാവത് ഇബാന് ഉപാച്ഛേദ കർമ്മയാ പലതിനാണ് പ്രബലമേക്കാ കഴിഞ്ഞു ഏവ ഞാൻ മേ മക്കളേ കായ വിലകിന് ഞാൻ ബഹീതൊക്കെ വതുറ കക്കണ ഹീറ്ററേ കൊയിലുകൾ ഹീറ്ററേ ചീനിക്ക് അഹക്കിയാലും സൂചിച്ചാൽ മൊത്തം മുഹത്യം പിച്ചില്ല ഏക വതുറേ കിടാകീത്യം സൂചിച്ചാൽ വതുറ കത്തീനാമിക്കേഹിയ കൊയിലേക്ക് പിച്ചില്ല ഹരിയുടെ ഹീറ്റർ കൊയിലേക്കാണ് ഒരു സൂക്ഷ്മ ഹരീര എന്ന അറക്കിയൻ സാഞ്ചാത്തിക കായ കർമ്മജ കായ ചിത്തജ കായകീന്ത് ലോകമേ ആഹാര കായകര ബസാര പാർത്തി നിർമാണ പാർത്തി ഏകത്തേക്ക് സഹജാത പ്രാപ്തി പത്തി ഉണാണ്ട് പാർത്തി ഏകത്തേക്ക് ബലിലാത്തിന് കായ ഏം ലേഹി ഗുരുദേഹി ചുട്ടക്കറാണ്ട് ബലം അപ്പൊ ഉദാഹരിയമേ പ്രേതയോഗിയുടെ വചനയും കിവാട്ട് ഒരു ഉപജിന്നെ ഒരു ചെയ്യുന്ന അന്തരാപായ കുട്ടിയിലായിട്ട് അങ്ങ് അത് അതുന്നു സാഞ്ചാതിക അവസ്ഥ പ്രേതഗീത തമ്മിൽ ഒരു ചെയ്യാനും നമുക്ക് സാഞ്ചാതിക അവസ്ഥാവന പ്രേതഗീര നമത്തിയോ പ്രേതഗീര കൊട്ടാതെ കത്തിയനോ അയക്ക കൊടുത്ത അർത്ഥമായി പത്രപാലത്തെ പേത കൊട്ടാതെ ഏ കൊട്ടാതെ ഇനി ഒഴുകിയാണ് ഒഴുകിയ പേതകീന കൊട്ടാതെ ഈ മിനി കൈ കിട്ടിയ ആകാര്യം ജീവാത്തിനും ഏവാദിന കൊട്ടാതെ പരതത്വ സഞ്ജീവിക്കുന്ന വചനവും നൽകുന്നു ඒ පරලත් සජීවි කෙනේන අයගේ ස්වභාවයක් තියෙනවා. මේ මිනිහෙක් වෙලා ඉන්න කාලේ කරපු කියපු වැඩ පිළිවෙලනවා එයා කරන්න බලන්න. සමහර විලාට කර්ම ශක්තියෙන් බලවත් එයාට තිබුණොත් එහෙම එතන තියෙනවා කර්ම විපාක ඉරිදි කියලා එකක්. ඒ කර්ම විපාක වශයෙන් ඉරිදියක් පහළනොත් එහෙම එයාට පුළුවන් වෙනවා ඒ අත්දැවි ඉඳගෙන කනබර දෙයක් අඳ පොරොත්. මිනිස්සු කනබර දෙයක් පවා අරගෙන ඒ කර්ම ඉරිදි බලයෙන් එයාගේ ශරීරයේ ගැළපෙන විදිහට ඒ ආහාරය පරමාණුක බවට පත් කරනවා. එක බුද්ධි නීමේ ශක්තියක් ඒකයි තියෙනවා. එහෙම තියෙන බව ඔප්පු වෙලා තියෙනවා. අදත් අපිට දැනගන්න තිබෙන අධ්‍යක්ෂින් මොලේ. ඉතින් දැනුවත්තම අදත් ඉන්න දෙනක් තියෙන දැන් තියෙනවා. වැඩි ඇතගෙන ඉන්නේ. ওই මේ යාගොඩ තියෙන ප්‍රදේශේ අරක් හොඳට පැහැදිලිව තියෙනවා. කෑම කන බෝධියේ හොඳට පැහැදිලිව ඉන්නවා. කෑම කන අවධාරණය මේ ලියුලියලා තමයි. ඉල්ලලා තමයි. සමහර වෙලාවට බඩු වායිකාදී ගිහිල්ලා අංගලා තියලා ලියුමක් දමනවා. මෙන්න මේක දෙනවා මම රුපියල් 100ක් දෙන්න කියලා මෙහෙමත් ඉන්නවා. එතන රුපියල් 100ක් තිබ්බහම ඒවලු ගණන් දාලා රුපියල් 100 අරයන්. අද හොඳ වෙලෙ පැහැදිලි ඉන්න වේක් වගේ එසෙන කරන්න ගියායි අන්තිවර හොඳට පැහැදිලි දැකලා තියෙනවා. ඒ අමුෂ්‍යාකින් ඒක කරන බව ඔප්පු වෙලා. පොලිසිය වලින් ගිහිල්ලා දැන් දැකලා තියෙනවා ඒක. කවුරු කරන එකද බලන්න. වට්ටියේ දින එළවලු අරගෙන ඒවන් ගහනවා හේවි. අන්තිවර පොලිසිය ඒක දැකලම මේක අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන ගිහිල්ලා තියෙනවා. තව වෙන කරුත් ඒ ලක්ෂ්‍ය කියන ඊය පිළිදායන කරුත් තියෙනවා. කවුරු පහ පිටර කාලෙක ඉන්න තියෙන හිමි. අරින්න කිසිම කෙනෙක් නැතුව ඉඳලා මෙහෙත් ඇවිල්ලා ඉන්න. ඒගොල්ලන්ට යන්නේ ක්‍රමයක් විග්‍රහ කරලා පස්සේ ඒ අමුතුයෙන්ගේම බලකිරීම කළා ඔතෙන් යන්නේ පාටේ. හැබැයි දැන් කියන්නේ හේතුව වෙන ඒ අමුතුයෙන්ගේ තවත් බල ගැනීමක් තියෙන පොඩි වෙනහ සම්බන්ධ දෙයක්. ඉතින් අර ලුලි ළම දානවා එහෙම කියලා. වහන් කියලා කියනවා අහවල් දේවාලට යන්න. මේ කවක්ද? දෙබලොත් වාගේ ආයි ගල්වනවා. මේ කාකාරි අර වෙයි කරදර කරනවා හල්ලි අරයි යනවා. හිතන්න බැරි දේවල් කරන බුදුම බුදුදී. ගෙදර ගිහින් දොර ඉතුරු කුණේනේ ගලවල චතුරේ සම්මේ දුවි පැත්තක දේශ කරලා දොර ගිහිල්ලා නේද තාම. ඉතින් මේවා අද ෆේල දින බුදුම ආකාර දින. එකක් නෙමෙයි දෙබලගම දොරවල් ගලවන නේද තාම. ජනේල වල දා තියෙන කර්ටන් කියන දෙද්ද කිවිද ලයිටර් වගේ ගහලා පුච්චනවා. ඉතින් ගෙදර ගිහින් පෙට්ටියක්වත් තියන්නේ නැහැ අහකට. එක ඉනි තියා ගන්නවා, එක ලයිට් එකක් ආපහු තියා ගන්නවා, පොයත් එකේ දාලා ළඟ තියා ගන්නවා. අහකට දිනුවොත් ඉන්නේ. මලයක් තේජය මලයක් තියා ගන්නවා අපි උත් හඳුන්වන්නේ. ඉතින් ප්‍රබල අන්තරා වයිස. ඉතින් මේ වගේ අවස්ථාවක් හොඳට පිළිපෙණි අද වෙනකන් තිබිලා මෑතකදී යම් විද්‍යාත්මකයෙන් කරනහම දැන් ඉහඳ වෙලා ඉන්නවා කියලා තාම කියක් දෙනවා මාගේ ඉදිරියද. ඔය අපේ ශාන්ති කරුවෝ තෙල් ප්‍රාණපත් කරනවත් එකලම ඒ සද්ද හේතු නතර කළා දැන්. නැතවම් විදීමක් ගැන සඳහා වෙන්නේ නැහැ. නමුත් එක්තරා මට්ටමක තියාගේ බලේ සංසිඳන තුන්සම්මුණි ආශිර්වාදය. සූවිසිුණේ මේ සිත් කරපු තෙල්ගෙන ගිහිල්ලා ඒ පහන දල්ලෝයත් එක්කලම ඒ කලබලේ සංසිඳන මෙච්චර කිසියම් මොනම විදියේ මන්ත්‍රයකින්වත් යන්ත්‍රයකින්වත් යටකරන්න බැරුව තිබිච්ච බලවේගයක් සූවිසිුණේ ආශිර්වාදය ගැප්පෙලා ගත්ත තෙල් වලින් පහපත් කරගා දක් ගන්න නෑ. මොනම කෙනෙකුටවත් නවත්තන්න බැරුව තිබිච්ච දෙයක්. දුවගේ ඉඳලා තේරිගෙන තිබුණා. අම්මා ඉන්න ගෙදර අතේ ඉඳගෙන තිබුණා. දුව ඔයගත් ඉච්ඡාගේ ඇවිල්ලා වැඩ කරගෙන ගියා. එතන කරදර නැති වුණා. ඊට පස්සේ අම්මලා දෙය අධ්‍යක්ෂ කියලා බලලා අම්මත් කමලත් දෙය ටිකක් දියංගව වත් කරන්න බලන්න කිව්වා. මම කිව්වා දෙන්න කිව්වා. ඒක පත්තු කරලා ඉතලා එහෙත් ඒ කලබලෙ දැන් මොකුත් නැහැ. මාසෙ ගෙදර නැහැ. කිසිම දෙයක් හැමදාම ඉච්ඡා කලබලයක්. ඉතින් අම්මා කියනවා අපි ඉතින් දේවාලෙ ගියානේ. එහෙන් හරි දිනෙන් හරි වෙන්න පුළුවන්. මතක එහෙන් හරි දිනෙන් හරි වෙන්න පුළුවන් කියලා දැකේ ඉතින් මෙහෙ දෙපා ගියා. ඔන්න පස්සේ පත්තු කරන්න දුව බලන්න කියන ලයිට් හැදුණොත් ඇහෙ නෙමෙයි තුන්රුවන් නෙමෙයි මගේ තේරුම් ගත්තාම මෙහෙන්න කියන්නේ ඒක උඹලා වැඩි කරගන්න එක මොකද කියන්නේ. ඉතින් ඔය වගේ කියන අවස්ථා. එක අවස්ථාවක තව කෙනෙක් ආවල් දීන මල්ලයිකයි දීලා එයාගේ ඥාති දෙන්නේගේ නන්දක දෙනා මෙන්න මේ දෙන්නගේ තත්ත්වය මොකද්ද බලන්න කියපුවාම බලනකොට මට එක්තරා අමනුෂ්‍ය දෙයක් වෙන්න තිබිලා කියනවා. මිනිස්සු වෙතින් හිටපු දෙන්නේ අපි කොංගටයි බතුයි කියවනවා. අන්න ඔකද නේද උන්නේටයි පස්සේ කියවලා කියන්නේ කොහොමද එහෙනම් මහත්තයා මම ඔබ විස්තරේ කියන්නේ මට හීනින් පෙන්නලා මේ දෙන්නා කිව්වා මට හිතේ මුංගටයි පස්සේ දෙන්න කියලා මුංගට මාළුවයි පස්සේ කියලා දෙන්න කියලා කිව්වද දවස් දෙකක් ඉවර පස්සේ මෙයා කල්පනා කරන්නේ දැන් මේක දෙන්න ගහක් කරන ගිහිලා ඉතින් එතන මුංගටයි පස්සේ අරගෙන මැටි කෝප්පේ කර මුංගට මාළුවක් පුතිය ලොකු බත් මැටි කෝප්පේකුත් එකලා ගිහිලා ඉතින් එතන වහලා තියෙන පානකුත් පත්තකොල්ල අර මට හීනින් කිව්ව දෙන්නට ඔන්න මේක දීපා කැමති කෙනෙක් ගන්න ගන්නවා නම් අරගන්න කියලා ඔබ කියන දෙන්න කියලා ඇවිල් ඈතර ගිහිල්ලා ටිකක් කියලා ඇවිල්ලා ඉතින් බලාගෙන ඉඳලා කවුද පරිලගෙන කාවෙත් නෑ මොකද මේ මොකද වෙලා තියෙන බලේ බලනකොට අර මුං ඇද එකක්වත් නෑ ඔක්කොම අරන් ගිහිල්ලා බත්තලි භාගයක් අර බත්තලිගෙන් භාගයක් අරන් ගිහින් ඒවලේ ඔන්න ඔකයි හිටවුනේ කියලා මෙහෙදි ගිහින් මෙහෙදි ගිහ මුං ඇදයි බත්තලි කෑවා කිව්වෙ කෙනෙක් ඔප්පු කරලා දෙන්නවා ඒක දැන් ඕවා අපි අදයි ඉතින් සායින විද්‍යාඥයෙක්ගේ ආහාරය ඇසුවට අහුන් නැතුවට ඕක අදැකීමෙන් අපිට ඔප්පු වෙලා තියෙන කාරණා එකක් දෙකක් ඔය එකයි කවහොම කතාවක් දා අපි දැනුවත්ව තියෙනවා අපි අදැකීම බුදුරජාණන් වහන්සේ තිරෝපුල්ල සූත්‍රයේ දේශනා කළා තියෙනවා ඔය ප්‍රේතයෝ ඔයගේ බලවත් පජීවී කර කොටාසේ ඇවිදින්න ගෙවල් වල ඉන්නවා ධර්ම ඇහිවල අගු පිල්ලවල ඉන්නවා වැල්ලා තියෙන බත්තුළු කනවා මේ ආකාරයෙන් ඉන්නවා කියන ඒ සූත්‍රය විග්‍රහ කරලා දෙනවා බුදුරජාණන් එහෙනම් ඒක ඔප්පු වෙලා තියෙනවද ඔය ලැබෙන ශක්තිය. එහෙනම් ඔන්න ඔය කොටාසේ තමයි කර්ම විපාකයේ ඉතිගෙන ඉති ශක්තිය නිකන්. ඒකෙන් ලබාගෙන ඒගොල්ලන්ගේ ලෝකේ තවත් විදිහට ඔක ඇදලා ගන්නවා. ඔහොම ක්‍රමයක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඉන්න එක එක ආකාරයෙන් ගල් බූත කියලා කොටසක් තියෙනවා. දැන් පාංශු විසාලේ කියන කඳු වලට පවා අරගෙන ඒව ඇතුලේ උපදිනවා. ඔව්. ඒ කියන්නේ එක එක කොටාසේ ඉන්නවා. සමහර වේද කොටාවේ විශාල ශරීරයක් ඇතුළේ මහා දුක්ඛිතමින් ඉන්න කොටසක් ඉන්නවා. ඒවා ඉපදිලා ඉන්නේ අද්ද. ඒ වේද අද්ද. මේ කට්ටිය එහෙම කට්ටිය නෙමෙයි. මෙලෝ ඇඳලා හිටිය හැටි අඳිනවා. ඒ ඔක්කොම කර්ම විපාක වශයෙන් ඒ ආයතන ඇවිලා එනවා. ඒගොල්ලෝ ඒ වගේ ඇඳුම් අඳිනවා. ඉතින් ඒ වගේ ඇඳුම් ඇඳලා ඒ විදිහටම ඉන්නවා. පෙරලා හරි දානයක් දීලා පුණ්‍යානුමෝදනාව කරපුවා මේගොල්ලන්ට ඇඳුම් ලැබෙන හැටි ඉන්නවා. කණ්ඩ ලැබෙන හැටි ඉන්නවා. ඒවත් ඉන්නයි ඉන්නවා. ඒ වගේ කොට්ටාසෝල්ට පුණ්‍යානුමෝදනා වීමේ ශක්තියක් තියෙනවා නේද? ඒ පුණ්‍යානුමෝදනා වෙනකොට අන්න අර මේ ලැබලා තියෙන උපත්ය ගෙන දුන කර්ම ශක්තියේ බලේ ඉක්මවා ගිහිල්ලා උපච්ඡේදක වශයෙන් ඒ කර්ම ශක්තිය බිඳගෙන සුගති උපත්යක් ළමයි හේතු වෙන පුණ්‍යානුමෝදනාවක් එම සිද්ධ වුණොත් ප්‍රබලන පුණ්‍යානුමෝදනාව ඒ අනුමෝදන් වීමත් එක්කලම අන්න අතනින් අර උපච්ඡේදක වශයෙන් පුණ්‍ය කර්මය ඇවිදින්නලා අර ආත්මය සුල කරලා දමලා ගැලපෙන උපත්යයට එතන යනවා දේව උපත්යක් හරි එබඳ විදිහට යනවා එහෙමත් ඔක සිද්ධ වෙනවා සමහර අවස්ථාවල ඒ අය වැරදි වැරදි ආකාරයෙන් පුණ්‍ය අනුමෝදනා කළොත් උන්ගෙම තියෙන පාප කර්මෙද ඒක අනුමෝදන් වුණොත් එහෙම පින් වෙනකොට පව් අනුමෝදන් වෙනවා අනුමෝදන් කළා එතනින් චුත වෙනවා ඉතින් හිතන්නේ වැඩේ හරි කියලා සමහරවල් ඒක කරපු පාප අනුමෝදන් කළා එතනින් චුත වෙලා ගිහිල්ලා ඊට වඩා වෙනස් වෙන අපායක උපදින්න තියෙනවා එහෙමත් ක්‍රම තියෙනවා අනුව සතුටු වීමට කියනවා අනුමෝදන් වෙනවා බැරි අය පාපයක් කරලා හිටන් පින් දුන්නොත් එහෙම ඒක අනුව සතුටු වුණොත් එහෙම අවිද්‍යාව නිසා එහෙම ඒවා තහුවෙයි කොටු වෙනවා එහෙම අනුමෝදනා කරපු එහෙම දන්නේම නැහැ හිටියන තර අන්තරත් පිට ගිහිල්ලා ඒකෙන් යුද වෙලා ගිහිල්ලා පිරිසෙනෙක් වෙන්න පුළුවන් තවත් අර ප්‍රේතත් දැව වැන්දියකට ගිහිල්ලා උපදින්න පුළුවන් ඒතකොට අතන මිනිස්සුන්ට gedara තියෙන කාලතර එහෙම නෙදුනා මිනිස්සු දෙනා වැඩි හරි ගියා දැන් ඔහොම ඒවත් තියෙනවා සමහර අය දොළ පිළේන්නේ දීලා මේකට අත ගහමි කියයි දැන් ඉතින් යක්ත බවට පත් වෙන්න හේතු වෙන්නව වැඩි පිළිලක් කරලා එහෙම අනුමෝදන් කරලිවොත් එහෙම ඒකට සතුටු වෙයි කියන ඒකෙන් ඒකට අත වෙනවා එහෙමත් විනාශයටත් පත් වෙනවා මෙලෝදී යම් විදිහක ධර්මයේ හැටියට අධර්මයේ ඇතුළු කරගෙන ධර්මානුශාසන හැටියට අධර්මානුශාසන කරපුවා ඒ දෙන්න කියොත් එහෙම ඒගොල්ලන්ට කර්ම විපාකයෙන් මේ හැම කර්මයක් ඇස්සේ ඇවිදින්න පිනක් කියලා පවක් කරලා ඒ කර්මෝදන් කරනවා දැන් නැතුව අනුමෝදන් වෙනවා විනාශයට පත් වෙනවා එහෙමත් විනාශයක් වෙන සිද්ධියක් තියෙනවා ඉෂයන් අපි දැනගන්න ඕනේ හරියට හරි දහමක අරගෙන ගියොත් ඔය කියන වස්තු වලට හේවිලා ගොදුරු වෙන්නේ නැහැ අනුන්ගේ කන්න දෙලේ උපදින්නේ නැහැ අනුන්ට අපකෝණ දෙලේකට උපදින්නේ නැහැ පර හේ අත කියන වචනේ තමයි ප්‍රේත වුනේ පර හේ අත කියන්නේ අනුන්ට අත හොවා ජීවත් වෙන්න සිද්ධ වුණා කියන එකයි මෙලෝදි පිනක් දහමක් කරගත්තේ නැති පුද්ගලයාට ඔය නිකන් කයි වාරු ගහ කාලේ ගත කරපු බොරු ගේලම් පරිසවාදයන් පුලා ඔය කාලේ ගත කරගෙන හිටපු කෙනාට අනුන්ට අතපාලා ජීවත් වෙන්න හේතු වෙන්න ආව කියන එකට වැටෙන්නේ හේතු වෙනවා. මොකද මෙලෝදී යම්සේ අන්‍ය පුද්ගලයෙකුට අනුන්ට අතපාලා ජීවත් වෙන්න වෙන විදිහ වැඩ පිළිවෙලක් ලෝකේ කරනවා. දැන් මේක දන්නේ නැහැ මොකද කරන්නේ කියලා. පින් හඳුරන්නේ නැහැ, පව් හඳුරන්නේ නැහැ. සමහර අය පින් කියලා පව් කරනවායි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් හිටියා මේ සංගීත කරන අය. සංගීත කරන අය පහහක කියන මේ දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා. නව බුදුරජාණන් වහන්සේලාට එක්තරා සංගීතඥයෙක් ගිහිලා ඒ කාලේ හිටපු ඔය වත්නේ යකුවා. එන් කියන ඕකමයින් අහන්න එපා. තුන්වෙනි වතාවක් ඉවර පස්සේ නැවතත් ආන බුදුරජාණන් වහන්සේක ඔබ අහන්නේ ඉඳ එහෙනම් ඔබට මේක කියන්න. පහක කියන දෙව්ලෝක නෙමෙයි පහත නම් අපාය උපදින. ඒ අය ගිනිගත්ත සංගීත භාණ්ඩ අරගෙන අඬ අඬ දුක් විවි ඒවා වාදනය කරගෙන ඒ කියන අපාගත දුකක් විඳිනවා කියලා මෙහෙම දේශනාවක් පෙළලා තියෙනවා. ඒ අය දකින්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද? ඒක පවද්ද කියලා. මොකද අපිත් පිනවනවා අනික් අයත් පිනවනවා කියකේ ඉන්නවා. ඉතින් අදත් උගන්නන පිළිදක් දෙනවා තමනු පිනවනවා නම් අනික් අයත් පිනවනවා නම් ඒවා පින් කියලා. පාපේ පිනවන්න කියොත් ඒවා පින් නෙමෙයි පව්. දන්නේ නැහැ ඒකට වැදෙනවා. ඔය සංගීතඥයෝ බොහෝ කර වැඩෙන්නේ ඔබ හැදවතේ වර්ධනය කරන්නේ ඒ දෘෂ්ටියෙන් ගියා නම් එහෙම ඒ ලබ්ධිය අත්හැරියේ නැත්නම් ඒ දෘෂ්ටිය අත්හැරියේ නැත්නම් ඒකෙන් ඒ පාපේ කරගත්තොත් ඒගොල්ලෝ බොහෝ කර ගිහින් උපදින්නේ ඔය කියන කොටස. ඒ ඉපදිලා හිටන් ඒ දුක විඳිනවා. මේ නළුවෝ කියන්නේ ලෝකයා පුරාපේ ප්‍රලාපේ නවතනවා. ප්‍රලාපේ නවතනවා නම් ලෝකෙ හිස් වෙනවා. මෝහය වැඩි වෙනවා. ඒවා මෝහයට පත් වෙන මෝහාධික දේවල්. දැන් ප්‍රලාපේ සන්තෝෂ කරනවා නම් මේක මෝහය. ලෝභ දේශ මොහ කියන්නේ මොහ මොයිකයි. ඒ වගේම ලෝභ මොහ කියන්නේ කොතනේද? ලස්සන කරලා සුන්දර කරලා අමුතු ලෝකයක් හදලා ලෝකයා ආස්වාදයට ගැති කරනවා. ඔක ලෝභය. ඒ වගේම මොහේ අධික වෙලා ඇට වෙන්නේ. මේ ලෝභයයි මොහේයි අරගෙන ඉවරලා විසදිරුවට වැටිලා ඒ කටයුතු කරපුවායි දන්නේ නැතුව ලොකු දුක් කරගෙන ඉඳගෙන වැටෙනවා. නමුත් ලෝකයා මුලාව නිසා බුද්ධ වචනේ අඳුරන්නේ. ඒක පාපයක් කියන එක තේරුම් ගන්න. ඒකෙන් ඒ විනාශයට පත් වෙනවා. සංගීතයයි අභිගීතයයි කියන්නේ දෙකක්. මේ බුද්ධ ශාසනයේ තියෙනවා ගීත ගැයි බුද්ධ ගාථා විගීතෝනි. නෝජේ මුජේ චන්දිමාති ආදීම චන්ද පිටේ පෙළලා තියෙනවා. අභිගීත. ඔව්. අභිගීත කියන්නේ විශේෂ ගී වර්ගයක්. ඒක සංගීත නෙමෙයි. සං කියන්නේ අවිද්‍යා දුර්ණා දෙකෙන් එන බැඳීම සං කියනවා කියලා අපි ඉස්සෙල්ලා තියෙනවා. එක්වීමන තියෙනවා සාම. I think ලෝභයේ දේසේ මොහේ නිසා එක්වීමක් කළොත් ඒක අවිද්‍යා දුර්ණා දෙකෙන් බැඳෙන සං වලින් හැදිච්ච ගීතයක්. ඒකට බැඳලා තිබ්බට පස්සේ සංගීත වෙනවා. සංගීත කරපුවාට සංකාරය වැඩෙනවා. මෝහාගත නිසා අවිද්‍යාපත්‍ය සංකාරා වැඩෙනවා. ඔව්. මේ ධර්මයේ සම්බන්ධව නම් විග්‍රහ කිව්වේ Hinduව කින්නම් සමහරවල් ධර්මයට නොගැලපෙන දේවලුත් කරනවා. සමහරවල් ධර්මයට සම්බන්ධ වෙන සංගීත කියන එකේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. සමහර වෙලාවට ඔය ගීතයේ කියන தත්ත්වය කාව්‍යමය. කාව්‍ය කියන අර්ථයක් තියෙනවා. කවිත්වය කියලා උන් කියන්නේ. ගීත වෙන්නත් පුළුවන්, පද බැඳීමක් වෙන්නත් පුළුවන්, රටාවකට රටාවට කියන යම් කිසි ආකාරයක මේ රටාවල වින කවිත්වය. ඔය කවිත්වය කියන එක හරියට දැලිපිහියවා. ඕනනම් දැලිපිහියේ දවයනක උපකරණයක් කරගන්නත් පුළුවන්. දැහැමි උපකරණයක් කරගන්නත් පුළුවන්. ඒ වගේ ඕක තියන්නේ ඔය ගීතයේ කියන එකේ නෙමෙයි තියෙන්නේ. ගීතයේ පරිහරණය කලේ ලෝභ දේශ මොහ වැඩපිළිවෙල කරනවා. දැලිපිහියේ වැඩියට පරිහරණය කරුවා වා. ආනිතර තමයි විනාශ වෙන්නේ. ඒ ජීවිතය පරිහරණය කරන්නේ යහපත් දෙයකට. ඒක යහපත් පැත්තට ඉන්නවා. දැලිපිහියේ දැහැමි උපකරණයක් වශයෙන් කිස්රවුල් බාන්න ගත්තා වා. නැ ජීවිතය කියන එකේ නෙමෙයි පිම්පව් කියන්නේ ජීවිතය පරිහරණය කරගොහැ හැටි. එයා බුදුරන් වහන්සේ ඒ බඳු වන්නා වූ ජීවිත ග්‍රහසාකෘත දැනුත් තියෙනවා. ඊට එක කතාවක් තියෙනවා. ජේතවනාරාමයේ තියෙන ලක්ෂණ ජීවිතේ නගලා. රජුරෝ ගීත ගැව්වා කියලා. ඒ වෙලාවේදී ඒ ගීත අහන්න කැමතිලා හිටපු අර තමන්ගේ බිසව බුදුරජාණන් වහන්සේ රූපෙල නිග්‍රහ කරනවායි කියන දැන්නතු වෙදලා ගීත අහන්න ඕන හිඳා ගියා. ඔයාලගේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව ලස්සන කාන්තාවක් පවන්සල් නාමවල අන්තිමට ඒ දිහා බලා ඉඳලා අර හොය බුදුරජාණන් වහන්සේ බලන්න ගිහලා ඔය කියන බුදුරජාණන් වහන්සේ දෙන්න වූ සම්‍යක් ප්‍රයෝගයට අහු වුණා. ඔකේ ඔකේමා කරපු වෙලා එක්ම අග්‍රස්ථාවිකාව. ඉතින් ඒ අවස්ථාවේදී එයා ඉදින්ද ගෙන්නපු උපක්‍රමයක් ගීත පද බැඳලා විස්තර කරපු එක. හැබැයි එතනින් විස්තර කළේ කාම ගීත නෙමෙයි. අර තියෙන සාන්තියේ ගීතේ පද බැඳන්නේ. මෙන්න මේ වගේ උපක්‍රම ශීලියවත් ගීතයෙන් ගන්න පුළුවන් ඒවා තියෙනවා. ගීතස්වරය කියනවා එකක්. ඒකත් අභිගීත කියනවා තව එකක්. අභිගීත කියන ඒවා ගීතස්වරයෙන් ගයන ඒවා නෙමෙයි. ඒකෙදි නැඩෙන්නේ නැහැ. අප්පුඩි දාලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඉලෙදින්ද හැටින්ද ශක්තියක් ඒකනේ. දැන් ගීතවල තියෙනවා ඒක තනුව නරන්න පුළුවන්. නග්නාලා ලෙදිදි විකුටි වෙන්න පුළුවන්. අන්න ඒව සංගීතයත් එක්ක සම්බන්ධයි. අභිගීතවල සම්බන්ධව එන්දේන සාන්තව අහගෙන ඉන්නවා. දැන් පැරණි කාලේ දහම් කවියෙත් නගලා දහම් සීපදොල් නගලා ඕවා කියන පැල් කවිවල. ඔය පැල් කවි අහගෙන ඔකට අපුලි ගහන්න බැහැ. සාන්තව හයින්න පුළුවන් නිශ්චල බවට පත් වෙනවා. අන්න ඒවා සමාධියේ හේතු වෙන්නේ. එහෙම ඒවා අභි සංගීත වලට වැටෙන්නේ අභිගීත කියන එකයි වැටෙන්නේ. එහෙම එක්ක ඇත් ඉන්නවා. ඔව්. ඒ වගේම 69ක් පිටිපියේ යන රහතුණයි කියනවා. ගෑනු කෙනෙක් නෙලනකොට කවියක් අහනවා. අපි ලංකාවේ කියන කතාවක් ගැන එහෙම හදා වෙනවා මුල් කාලේ. එහෙනම් ඒකෙත් තියෙනවා. ඔය කියන සාන්ත රසයක් මුල් කරගත්ත දේවල්. ඔය රස නාමයක් ගැන කියනවනේ ශෘංගාර රසය, බීබත්ය රසය, ඔය ආදී වශයෙන් රස පෙන්නලා හිටි. ඉතින් ඒ බඳු රසයක් පෙන්නකොට ඒකෙන් කාම රසයක් නම් මතුපලයි. ඒක නරකට කියනවා. ආ ශෘංගාර රසය මතුකලොත් ඒවා කාමීට බැඳෙන්න හේතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අර නවත්තපු ගී අභිගීත නෙමෙයි සංගීත වල වැටෙන්නේ. අභිගීත කියන එක බුද්ධ ගාථා අභිගීතෝ මෙහි ආදි වදින ගාථා අභිගීතෙන්ගයි. එයා පිටක් අහනකොට එහෙම කවදා නැටෙන්නේ නැත්නම් කියන සාන්ත වෙන්නේ. පිරිත සත්‍ය වෙන එක. ඒකත් මෙහෙමයි. නාදී දුන්න බලියෙ නෙමෙයි ඒක බලපාන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ හැම එකම දිනවා එහෙම ස්වභාවයක්. නෝ ඒකෙදි පෙන්නලා දිනවා අක්ෂර මේ විපර්යාසයක් වෙනවා. අර්ථ විපර්යාසයක් වෙනවා. අනේ අර්ථ විපර්යාසයක් වීමේ දෝෂයෙන් ඒක බලපාන. එයා පිළිත් ඇදලා කියෙන්නේ දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි, වණි අක්ෂරයක් මාත්‍රාවයි, අල් අක්ෂරයක් මාත්‍රා භාගයයි. මේ තත්ත්වෙ ඉක්මවන්න එපා කියනවා පිළිදැල. එහෙම කළොත් වෙන්නේ අර්ථ විපරීත වෙනවා. අර්ථ විපරීත වුනොත් ධම්මාර්ථය නැති වෙලා යන එක අපලාදේ. ඔව්. මොකද ඒක වෙන්න හේතුව ඒකයි. එදා එම විනාශයටපත් වෙන්නා වූ ආකාරයෙන් පිරිත් කියන දෙපා කිව්වේ. එහෙම අදින එක එක මාත්‍රයක් පාසා එක එක අවතක් කියලා වෙන්නවා. එම් සාලවත් ලක්ෂයක් විතර කරේ නේද පිරිත්ක් කියලා වෙන්නවා. දැන් අද ඕක කිව්වහම අපි මෙහෙත් දෝවයි පිරිත්ක් කියනකොට ඔයාලා අදින් නැතුව කිව්වට සංහාර කතියේ අප්‍රසාදයක් ඇති වෙනවා. මොකද අප්‍රසාදයක් ඇතුනේ මේ ගම්පලාත ගොල්ලොම එහෙම පිරිත් කියනකොට මම ජීවකර දැනු දෙලා තිබුණා. පිරිත් නම් හොඳයි. හැබැයි අපත්‍ය වෙන්න කිව්වොත් අජීර්ණ වෙයි. මේක කරන්න දෙයක් නෑ මං කියන එකක් නෙමෙයි විනය පිටකේ පෙන්නලා තියෙන එක. කැමති නම් හොඳ ධර්මතර විනයදර වික්ෂුන් වහන්සේලාගේ හම්බෙලා මෙහෙම එකක් තියනවාද මේ ධර්මයේ මේ ත්‍රිපිටකේ තියෙනවා කියලා අහලා බලන්න. මට වෙන කියන්න දෙයක් නෑ මේ මයවත්තනිය නෙමෙයි කියලා මම දැනු දුන්නා නමුත් ගණන් ගත්තේ. ඉතින් අපි මේ අවුරුද්දට මේ පිළිත් කියනකොට ඒ වගේ පිළිතක් කිව්වා අදින් නැතුව. හැබැයි පිළිත මිහිරි අර්ථ වැටහෙනවා. අර දෘෂ්ටි අහ කරගන්න කැමති නෑ අලුත් ක්‍රම වලට පිළිත් හදනවා කියලා අපි අපවාදයක් කළා. මම නකරලා. ඉතින් ඔබ තමයි කියන්නේ දෘෂ්ටිගත වුණාම කොච්චර කිව්වත් ඒ වරද කිව්වත් වරද පිළිගන්නේ. මේකෙ හිඳ වෙන්නේ ලොකු විනාශයක්. අද බොහෝ කොටම ওই தත්ති ওই පිළිත්ිය තැන්වල උදා වෙනවා. එනවා බෞද්ධයේ කියන බෞද්ධ කරුත්වේ උනේ. ඒකෙන් එහෙම එකක් වුණා කියලා හිතන්නේ නැතුව ඉන්නවා. පරිත්ත කියලා වචනයක් තියෙනවා. දැන් පරිත්ත කියන වචනයෙන් පෙන්නන්නේ යන්දි පర్యායයකට පිහිටවනවා කියන එකයි. පర్యායයක පිහිටවන අර්ථයෙන් පරිත්ත කියනවා. දැන් ඉත්ත දසනවා කියලා වදිනයක් අපි එන්නේ. ඒකෙන් ඕනෙතන නවතා දිනවා. දහම් පర్యායයක අනු පෙළට අනු පිහිටවීම කියන පරිත්ත වෙනවා. පෙළට අනුකූලව පිහිටවුවාම කවදාවත් අකම්පයි. කම්පාදයි. පෙළ කියන්නේ හරියට කියම රටා. දහම් කතාවනෝ පිහිටවන ප්‍රමයක් තියෙනවා. මේ හුයකින් බැඳහා සමානයි කියලා මෙහෙමත් අටුවාවල විග්‍රහ කරනවා පිටර කියන වදනේ. මේකේ කියන්නේ ඔය අදහම තමයි. ඒ කියන්නේ යම් පරයායට අනුකූලව නවතා තිබුවා කියන එක. පරිත්‍ය කියන වදෙන්ට ඒ අර්ථය එනවා. මේ වගේ ධර්මයට අනුකූලව කටයුතු කරනකොට හැම වෙලාවෙම අපි දකින්න ඕනේ ශුතිය හැම වෙලෙම සිද්ධ වෙන ආකාරයක් තියෙනවා. ශුතියක් හෝ පරිසන්දියක් සිද්ධ වෙනකොට යම් කිසි අත්දැකීමක් ලබා දුන්න යම් ජනක කර්ම ශක්තියක් තියෙනවා. කර්ම කර්මපත කියලා දෙකක් තියෙනවා. කුණ්‍ය කර්ම හෝ පාප කර්ම වලට කර්මපත කියන කර්ම කර්මපත කියන මේ දෙකෙන් එකක් සිද්ධ වෙනකොට මේ කර්මපතයක් බවට පත් වෙනවා. කර්මපතයක් වුණා කියන්නේ ඒක සම්පූර්ණ වුණා කියන එක. ඒ කර්මයේ කුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් හෝ සම්පූර්ණ වෙන්න ඔය එක එක අංග විග්‍රහ කරලා තියෙනවා. ඒ කර්මපතය බවට පත් වුණාට පස්සේ පාප කර්මිය කර්මපත බවට පත් වුණා. පාප ජනක කර්මයක් උපදිනවා. සුචරිතයේ අනුකූලව කටයුතු කරුවොත් ඒකෙන් යහපත් සුගතිගාමි ජනක කර්මයක් උපදිනවා. මේ උපදින සෑම කර්මයක්ම ඒක කාම භවයේ ඇතුළු කරපු එකක් නම් කාම භවයේ පිහිටනවා. කාම භවයේ පිහිටන්නේ ඒකේ මත කරපු ශක්තිය. විඥානය කියන එක එවලෙම බිඳුනා ඉවරයි. චිත්ත ධාරාව ඒ මොහොතේ බිඳි බිඳි ගියා ඉවරයි. හැබැයි විදෙන්නේ නිකන් නෙමෙයි ශක්තියක් නිකුත් කරලා. නිකුත් කරපු ශක්තිය චිත්තනේ. මතු නාම රූප පහල කරන ශක්තිය. මතු පැවැත්ම පහල කරන ශක්තිය තමයි භවයේ පිහිටන්නේ. ඒ ශක්තිය තමයි නිසි පරිදි ඇදිලා ජාතියක් පහල කරවන්නේ. යහපතට පිහිටවූ භවයට බලයක් පිහිටන්නේ. කර්ම ශක්තියක් පිහිටන්නේ. යහපත් වැඩ පිළිවෙලක් කර්ම ශක්තියක් ප්‍රයත්න කරන්නේ. ඒ කර්ම ශක්තිය සිද්ධ කරන ඇති වෙන චේතනාව ඒ මොහොතේම බිඳිලා යනවා. ඒ චිත්ත ජෛතසික එකටම හැදිලා එකටම වැල්ලා එකටම බිඳෙනවා. උපාදක නිබඳ අපිට මේක එහෙම වෙනවා. නමුත් එහෙම වෙන්නේ නිකන් නෙමෙයි ශක්තියක් නිකුත් කරලා. අන්නේ ශක්තිය තමයි ගිහිලා භවයේ පිහිටන්නේ. ඔහුගේ කර්ම ශක්තිය ගබඩා. ඔව්. ඔව්. ඒ කියන්නේ හැම දෙයක්ම භවයේ පිහිටනවා. අපි කරන කියන සෑම ක්‍රියාවක්ම ඒ ක්‍රියාවේ ඡායා පිටපතක් වාගේ. ඒ ක්‍රියාවෙතන පිටලා ගියාම ඒක ඡායා පිටපතක් වාගේ ඒක පිහිටනවා භවය. කිසි විශ්වාසයක් නැහැ භව ගන්න. භවය කියන්නේ මේ විශ්වයේ තුලම තියෙන නාම ධර්මයක්. රූප ධර්ම කියන්නේ භවයෙන් පිහිටපු ಜಾති. භවයෙන් පහළ වෙච්ච ಜಾති රූප ලෝකය. ඒ වගේම භවයට හේතු කරන නාම ධර්මයේ තමයි නාම රූපය. මේ නාම ගෝත්‍රය එක තියෙනවා. නාම ගොත්තන් නජීරදී කිව්වේ ඒකයි. නාම ගෝත්‍රයේ දිරන්නේ. රූපං ජීවති මච්ඡානං නාම ගොත්තන් නජීරදී කියන්නේ රූපේ දිරනවා මැරෙනවා. නාම ගෝත්‍රයේ දිරන්නේ නැහැ. අනේ නාම ගෝත්‍ර පිහිටන්නේ ඔය කියන භවය. නාම ගෝත්‍රය පිහිටපු නිසා තමයි දිවසකට මතු කරලා. ඒ භවයට යොමු කරලා. ඒ භවයෙන් ඒ රැණ අල්ලා ගන්න පුළුවන්. ඒ රැණ ස්පර්ශ කළා ඉතින් ඒ රැණින් අර ගන්න පුළුවන්. ඒ අදහස මොකද්ද කියලා. ඒ වෙච්ච සිද්ධාන්තයේ ඔක්කොම එකේ තියෙනවා. සෑම සත්‍යයකින්ම සෑම ක්‍රියාදාමයක්ම සෑම කතාවක් ක්‍රියාවක් සිටිවිල්ලක් පාසා නිකුත් වෙන ශක්තියේ මේ භවයේ පිහිටනවා ඒකේ ඡායා පිටපතක් හා සමානයි. ඔව්. නෑ නෑ ඒ යන්නේ ඉතින් එතනින් දැන් දැන් උභාසයේ නමගම ගත්තා නම් ඒ නමගම ගැනීම කියන්නේ උභාසයේ චිත්ත ධාරාවට යොමු කර ගැනීම. ඒතර භවය අල්ලා ගන්න පුළුවන් දිවදකට භවය ඇන්නේ ඉතින්. භවයේදී ඒ චිත්ත රහන් අල්ලාගෙන ඒකේ වැලියි. භවයේ නිදහම. ඒක කාටවත් ගලවන්න බෑ. ඒකෙන් ඒ අරමුණ අරගෙන ඉන්න පුළුවන්. ඒක ඒ අරමුණ වෙනස් කරන්න බෑ. නමුත් ඒක අල්ලා ගන්න පුළුවන් අරමුණ කරලා. මොකද මනසට සෑම ධර්මයක්ම අරමුණ වෙනවා. අරමුණ ක්‍රීමේ ශක්තිය තියෙනවා. මනස ඒ ධර්මයට ප්‍රබල කිරීම තමයි තියෙන්නේ. මනසේ ස්වභාවයක් තියෙනවා. ලෝකේ සෑම ධර්මයක්ම අරමුණ කරන්න පුළුවන්. ආරම්මන ප්‍රත්‍යය කියලා. ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ධම්මේජ උපජ්ජේ මනෝ විඥාන. ඉතින් ඒ මනසට ධර්මයක් අරමුණු කරන ওই ධර්මයේ දීලා තියෙන ওই බලය. ඒ භව ධර්මයක් අල්ලාගෙන ඒක අරමුණු කරලා ඒකෙන් ස්පර්ශ කරගත්තාම ඒ අනුසාරය ගත්තා. ඇයි ෆොටෝ එකකින් ෆොටෝ එකක් ගන්නවා. ෆොටෝ එකේ ඉන්නේ නැහැ ඉතින්. ඒකේ වුණා තව ෆොටෝ එකක් තව පිටු ගත්තා. අන්න එහෙම දෙයක්. දැන්පත් කරමු මේ භවයේ දැන්පත් වෙනවා. ඒ රෑන අල්ලා ගත්තාම මේ රෑන දිගේ ඕව තරම් හැට ගියා. දැන් චුදූපපාත ඥානීදී අන්‍යයන්ගේ චුදූපපාතේ දකින්නේ එහෙමයි. අන්‍යයන්ගේ භව කමර දකින්නේ ඒ ගැන සිහි කරලා. ඒ ඒ බුද්ධලිය මොන මොන තැන හිටියද කොහොම හිටියද කියන එක මනසට අරමුණු වෙන නිසා භවයේ අප්‍රමාණ අනුගේ භවයක් අරමුණු කරන්න පුළුවන්. ඔය චුති ඒ කියන්නේ මෙහෙමයි. චුති උප්පත්ති කියන දෙකේදී චුත වෙන උප්පත්ති වෙන කියන මේ කාරණේ චුතියයි පටිසන්ධියයි. දකින්න. චුති පටිසන්ධි කියන දෙක චිත්තක්ෂණ දෙකක්. චිත්තක්ෂණ දෙක අතර සිද්ධ වෙන සිද්ධිය සර්වඥ ගෝචරයි. චුතියයි උප්පත්තියයි මේ. ඉතින් අපිට පේන්නේ චුතියෙන් පස්සේ චුතියේ ඉතරද විචත්තයයි චුතිය පහළනට පහුවෙන ධම්මයි. ඒතර ඒ අතර තුර කාලේදී මා චිත්තක්ෂණේ ඉඳ බලන්න ශක්තියකුයි නැති එක සර්වඥ ගෝචරේ. දැන් අපි දකින්නේ ඒක නෙමෙයි. මූල හේතුව දකින්න ඒකෙන් වෙච්ච මේ පරිණාමය දකින්න. ඒකෙන් ඇති වෙන පරිණාමික රූපය දකින්න. එතකොට ඒ දකින්නේ ඒ ආකාරය. දැන් අපිට පුළුවන් රෝදයක් එක පැත්තට කරකවලා ශ්‍රේණියකින් නවත්ලා අනිත් පැත්තට කරකවන්න පුළුවන්. දැන් අධිවේගයෙන් දෙපැත්තට කරකෙව්වොත් එක පැත්තට කරගෙනා දැක්කහයි අනිත් පැත්තට කරගෙනා දැක්කේ. හැබැයි කොයි මොහොතේදී ඒක වෙනස් වුණේ කොතනින්ද වෙනස් වුණේ කියලා බලන්න බැහැ. කොතෙන් කොතෙන් අපි දෙමුකෝ යම් කිසි රෝදයක් අරගෙන මේ රෝදේ යම් කිසි එකතැනක චිතක් තියෙනවා. සිතක් තියෙන අපි රෝජ හයියෙන් එක පැත්තට කරකවන. කරකවව ගාමක නවත්ත අනිත් පැත්තට කරකවන. දැන් අපිට ඒ පැත්තට කරකිච්ච රෝගේ අනිත් පැත්තට කරුණා ශක්තියකින් කියලා දකින්න. හැබැයි කරකීම ආරම්භ කළේ සිත කොතන තියෙන උඩද කියලා හෙව්වොත් ඒක දැක්කේ. මොකද ඒක අපේ මනසට ගෝචර වුණේ නේ. නැත්නම් එක පැත්තට කරකුණ ශක්තිය, ඒක නවත්ත අනිත් පැත්තට කරකුණ ශක්තියත් අපි ওই දෙකක් දැක්කා. දැකලා මේක නැවතිලා ඉතින් මේ සිත කොතනද තියෙන්නේ මේ කණිකන්ද කරගෙන ආරම්භ කළේ කියලා බැලුවොත් අපිට ඒක පේන්නේ ඉතින් කරගෙන ඉවරයි. හැබැයි ඉතින් එක පැත්තට කරගෙන අපේනවා, ඊට පස්සේ අනිත් පැත්තට කරගෙන අපේනවා. ඒකට හේතුව බලපුවාම අනිත් පැත්තට ශක්තිය දුන්න නිසා ඒක එහෙම වුණේ කියලා දකිනවා. හැබැයි ඒක නැවතුනේ කොයි මොහොතේද අනිත් පැත්තට ආරම්භ කළේ යාර සිත කොයි තැන කොයි ලක්ෂයක් කර ආපුලාවද කියලා බැලුවා. අපිට ඒක බලාගන්න බැරි වෙලා පොඩ්ඩක්. මෙන්න මෙහෙම දෙයක්. ඒක මූල සිද්ධාන්තයේ දකින්න පුළුවන්. එකෙන් එකට දකින්න බැහැ. ඉන්නව තරවට ගෝචරත්වයේ එක එක චිත්තකරණේ සිද්ධිය දැක්කේ. මේ චිත්තක්ෂණේ මෙතනින් පහළන ඊට පස්සේ පහළන්නේ මේ චිත්තක්ෂණය කියන එක අනිත් කෙනෙකුට කියන්න බැහැ. තරවට ගෝචරයි කිව්වේ. දැන් යම් කිසි ආකාරයකින් මාර්ගඵල ජවන වීති, ඒ වගේම මේ ධ්‍යාන ජවන වීති මේව හරගත්තාම ඒවැය ජවන චිත්තක්ෂණ 17ක් වැඩ කරනවා. මේවා දකින්න බැහැ. සර්වඥ ගෝචර ධර්මයේ තමයි ඒ විසර ඔක්කොම තියෙන්නේ. බුදුයන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ එක්කලා අපිට කියන්න බෑ කොයි තරම් මේකෙන් විස්තර කළාද කියලා. මොකද බුදුයන් වහන්සේට බලව වදන 500 ගන්න කතා කරන්න පුළුවන්. අනිත් කෙනෙක් එක මොහොතක් කතා කරන මොහොතක්. අදි මේකෙන් හැඟීම් දෙන්න පුළුවන්. ඒක හැඟීම් භාෂාව. අපි හිතන යාගේ වදන භාෂාවක් නේ බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අදිස්ථානය කරන තිබුණා ඒක අභිඥා බලයක්. උන්වහන්සේට හදිසිය ධර්ම දේශනාවක් කරන්න දුන්නා පරස්කාලේ ධර්ම දේශනාවක් කරලා ගියාගේ මොහොතක. හැබැයි ඊට පස්සේ වුණා සිහි කල්පනා කර කර දුන්නේ කියන්න පුළුවන් කිසි වෙනසක් නැතුව තමයි වැඩේ. දැන් ඒ වගේ වුණා සරියුත් සාහිතුන ගවි ධර්මයේ දේශනා කරන වෙලාවේ බුදුරණන් හදිර පුළුවන් තැනකින් ඔය කී දේශනා කළා යන්නේ. වදින මොකද? ඊට පස්සේ කිසිම අදුපාඩුවක් නැතුව මෙහෙම එකක් දේශනා කළානේ කියන එක දකිමු. දැන් සාම බුදුරණන් වහන්සේගේ තියෙනවා සාමුක්ඛංශික දේශනා කියලා එකක් බුදුරණන් වහන්සේට පමණයි ඒක මේ විශේෂ වෙන්නේ. හැබැයි ඒ වෙලාවට කරන දේශනාව එහෙම අතිවිශාලයි. දැන් දේශනාවේ තියෙනවා භුක්තානුමෝදනාවක් කරනකොට දානයක් භුක්ති විඳලා ඒ අනුමෝදනය දෙනවා. දීර්ඝයි තරම් දීර්ඝයි කියන එක භුක්තානුමෝදනාවක්. එතර විග්‍රහය කරලා ඉවරයි. හැබැයි මුළු කරපු විග්‍රහයම අහගෙන ඉන්න පරිදි තේරෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අභිධර්මයේ දේශනා කරන මාතෘකාව විතර දේශනා කළා කියන්නේ බෑ, විස්තර කළා යන්න බෑ. ඒක අභිනිගමනය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන. ඉතින් ඊට පස්සේ සරිත් සාමුලන්ට ඒවා සිහි කරලා ගන්න පුළුවන්. අරගෙන ඉවරයි තන අනිකාට දේශනා කරන්න පුළුවන් ඔය ඔක්කොම. විචිත විදි ගැන, චිත්තක්ෂණ ගැන ඔය ඔක්කොම රටාව දේශනා කරන්න පුළුවන්. සාමුක්ඛාංශික කියනකොට ස මුක්ඛ කියන වචනේ සමාංගයේ මුඛයෙන් කියන මුඛේ මුල් කරගත්තා. දැන් සමාතම මුඛ්‍ය වූ අංශය කියන එකත් ඒක. ස මුඛ්‍ය අංශය කියන එක සාමුක්ඛාංශික වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් ඒ මේ මුල් වෙන්නේ. දැන් උන්වහන්සේට පමණක් විශේෂ වුණ අංශයක් කියන එකයි ඒකේ තියෙන්නේ. එහෙමත් හරි. සාමයේ පිළිබඳ උත්කර්ෂවත් කියන අංශයක් සාමුක්ඛාංශික කියන වචනේ නේද? සාමය නම් නිවන. නිවන ගුරු ගන්නලා හිටන් උසස්ම දේශනාව කරනවා කියන එකත් ඔය සාමුක්ඛාංශික දේශනාවක ඇත්ත. ඊයම් ගත්තා. එතෙන් කෙරෙන්නේ ඒක ලෝතරා බුදු ඥානන් වහන්සේට පමණක් කරන්න පුළුවන් විශේෂ දේශනාවක්. උත්කර්ෂවත් පන්දිමින් කිරීම අනිකයන් කරන්න බැහැ. ඉහෙලම කරන දේශනාව. ඉතින් අයිබඳු වන්නා ඔය දේශනාවේ බුදු ඥානන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. එනා සුළු වෙලාවක් තුන විශාල ධර්මයක් දේශනා කරන්න පුළුවන්. ඒක මේ කඩේ වචන වලින් කරන එකක් නෙමෙයි. ඒ උත්කර්ෂවත් දේශනාව සිද්ධ කරන්න බුදුරජාණන් වහන්සේගේ තිබුණ විශේෂ ලක්ෂණයක්. ඒක කෙනෙකුගේ හදවත හැඟීම් දෙන එකක්. හතහරි දෙන එකක් නෙමෙයි. ඒක අදිස්ථානීය කරන එක. යම් කිසි සීමාවක ඉන්න පිරිසකට ධර්ම දේශනා කළා නම් සීමාව අදිස්ථාන කරලා කළා නම් ඒ සීමාවෙන් එහාට ඇහෙන්නේ නැහැ. ඒ සීමාව තුළ ඒ සත්‍ය එක්කෙනෙකුට අඩු එක්කෙනෙකුට වැඩි එහෙම වෙන්නේ. ඒ වගේ විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණයෙන් එහෙම ධර්ම දේශනා කළ හැකියි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දෙන විශේෂ අවස්ථාවක්. සීල විසුද්ධි දැන් මෙහෙම තියෙනවා. සප්ත විසුද්ධිය කියන එකේදී විසුද්ධිය කියන්නේ විශේෂ සුද්ධිය. මේ විශේෂ සුද්ධිය යම් කෙනෙකුට ඇති වෙනවා නම් ඒක මේ ආර්ය මාර්ගය ලබන සුද්ධිය මිසක් වෙන සුද්ධියක් විශේෂ සුද්ධියක් වෙන්නේ නැහැ. අනිත් සුද්ධීන් අසුද්ධි වෙනවා. යම් සුද්ධතාවයට පත් වෙලා ඉන්න කෙනා දැන් අපිටම ඉන්දියාවේ ඉන්නම් කොහේ යන්නේ යෝගී. එවන් යෝගී කැලේ ඉඳලා අනාර්ය භාවනාව කළු කෙනෙක්. කැලේ තියෙන නාගි ලතා කියන මලත් දැකලා සිල්පි දෙනවා කියන්නේ. එහෙනම් ඒ සීලයේ කවදාවත් විසුද්ධියක් වෙලා තිබුණා නැහැ. විසුද්ධියක් වෙලා තිබුණා නාගි ලතා තියා මොනවද දැක්කත් ඒ සීල්පි දෙන්නේ නැහැ. අන්න ඒ වගේ සීල ඒ තියා තියෙන එක මේ ආර්ය විනය පමණයි. ආර්ය විනය ධර්මාභෝධයෙන් ලැබෙන සීල ගුණ. මෙන්න මේක සීල විසුද්ධියක් වෙනවා. ඒක සීල විසුද්ධියක් කියනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට ප්‍රධාන ආධාරයක්. චිත්ත විසුද්ධිය උපනිශ්‍රේ වෙන්නේ සීල විසුද්ධිය. සීල විසුද්ධිය උපනිශ්‍රේ කරගෙන චිත්ත විසුද්ධිය ලැබෙනවා. හැබැයි මේ සීල විසුද්ධිය ලැබුණේ මූලික වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මාභෝධය ලබාපු ධර්මකමේ නිසා. ඒ සීල විසුද්ධිය ලැබෙන චිත්ත විසුද්ධියදම ditthi විසුද්ධිය සම්පූර්ණයි. සම්මාදිටිය විසුද්ධ භාවයටපත් වෙනවා. දැකපු දැකීම ඉහෙලින්ම සුද්ධ වෙනවා. එතකොට ලැබෙන ditthi විසුද්ධිය. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. සීල විසුද්ධිය ලැබෙනකොට චිත්ත විසුද්ධිය ලැබෙනවා. චිත්ත විසුද්ධියට ditthi විසුද්ධිය ගොඩනගනවා. ඒ ධෘතිය හරියට සම්මාදිටිය හොඳට විසුද්ධ වෙනකොට යම් කිසි සැකයක් තිබුණා නම් ඒ සැකයෙන් ඉතර කරන කාංකා විතර සුද්ධිය ලැබෙනවා. මේක මාර්ගයයි මේක අමාර්ගයයි කියලා දැනගැනීමේ විසුද්ධියක් ලැබෙනවා. විශේෂ සුද්ධියෙන් ඒවා දකින්න. එරිණා මග්ගාමග්ග ඥාන දසයයි. ඒතර මේකයි ප්‍රතිපදාව කියන තමයි ප්‍රතිපදාව වෙහ ගන්න පුළුවන් ඥානයක් පහළ වෙනවා. ඒ විසුද්ධාවෙන් ලැබෙනවා. ඒතර ප්‍රතිපදාව ඥාන දසන විසුද්ධිය. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඥාන දසන විසුද්ධිය සම්පූර්ණයි. එක චතුරාර්ය සත්‍ය දෙකකින් පූර්ණ අවබෝධය. සප්ත විසුද්ධිය කිව්වේ ඒක. එක්තරා අවස්ථාවක එක්තරා තාපසකේ නේන පරිබ්‍රාජික කෙනෙක් තමන්ගේ ජීවිත සියලුම වස්තුව දන් දුන්නා. මෙහෙම දන් දීලා ඉවරලා එයා බලාපොරොත්තු වුණා කිසිම දෙයක අල්මක් නැති කරගන්න. භාවරී කියන තාපසතුමා. මෙහෙම දුන්නාට පස්සේ මොකද කරන්නේ? එක්තරා බමුණෙකුට ආරංචි වුණා ඒ තාපසතුමා නේන ඒ පරිබ්‍රාජිකතුමා තමන්ගේ ජීවිත වස්තු ඔක්කොම දන් දුන්නා කියලා. එයාත් දුවගෙන ආව මොනවයි ඉල්ලගන්න. ඉල්ලගන්න එනකොට දීලා ඉවරයි. ඒ අයිල මට කහවන 500ක් කොහොම හරි ඕන. දැන් දෙන්නේ කොහොමද? දෙනේ ඔකම දීලා ඉවරයි. එහෙම කියලාද? කොහොම හරි ඔය ඇහිලි ඉල්ලනවා. ඉතින් නැති දේ දීලා ඉවරයි දේ මම ආයි කොහොමද දෙන්නේ? ඒවට සාපයක් කරලා යන්න කි. බරුවට අඳ ගහලා දෙනවා කියලා දෙන්නේ නැති හින්දා ඔය කරපු වරදට ඔබේ ඉඳ හත් කරගෙන බලනවා තව දින හතක් යනකොට කියලා සාප කරලා යන්න කි. දැන් ඒ තාපසතුමාට දැන් ඉතින් සිත විචිත්තතාවයක් නැතුණ හරි වැඩි මෙච්චරක් දීලා මෙච්චරක් කරලා මට සැනසෙල්ලක් නැහැ. දැන් මේක වෙයිද මල? එහෙම නම් මහා අපරාධයක්. හිසක් බලමු. දැන් මෙහෙම හිත හිතා සාපේ ඉන්නකොට. එක්තරා සම්මයා දෘෂ්ටික දේවතාවෙකුට මේක දකින්න හම්බෙලා. පිනිසිල්ලා කිව්වා ඔය බමුණා හත් කන්න දන්නේ නැහැ. හත් කන්න පැල්ල හැරි දන්නේ. ඒවා හරි සැනසුමක් ආවා ඒක දන්නේ නැහැ කියලා කිව්වා. අනේ මට කියා දෙන්නකෝ ඒක අර. හත් කන්න මොකද්ද හත් කන්න පැලෙන්නේ කොහොමද? ඒක මම නම් දන්නේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා ජේතවනාරාමේ. උන්වහන්සේ හැම වෙලාවෙම අහගන්න. උන්වහන්සේ නෝක දන්නවා කියලා. විග්‍රහ කරලා. ඒ වාර හොයාගෙන ගියා. උන්වහන්සේ හැම වෙලාවෙම ගිහලා ඉතන් කිව්වලා පස්සේ අනේ ස්වාමීන් වහන්සේ මට මෙහෙම සාපයක් කරලා ඔක්කොම විස්තරය කිව්වා. ඒ වාර කිව්වා කිව්පෙකේ ඇත්තක් තියෙනවා. තව දින හතකින් හිත මුදුන හත් කරකට පැලනවා කිව්වේ ඒක ඇත්ත. හැබැයි ඉතින් ඒක ඔබට වෙනවා. ඉතින් අය හපතක් වෙන්නේ නැහැ කිව්වා. ඒක කොහොමද කරන්නේ කියලා මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්න කියලා ඔය සප්තවිසුද්ධි මාර්ගය දුන්නා. ඔය සප්තවිසුද්ධි මාර්ගය පෙන්වුවා බුදුර කියන අවිද්‍යාව. අවිද්‍යාවයි බුදුර කියන්නේ. ඔය ඔළුව නෙමෙයි. අවිද්‍යාව නැමැති බුදුන හත් දවසකින් පැලෙනවා. ඔබට ඒකට හේතු වාසනා තියෙනවා. සත්කර තමයි සප්තවිසුද්ධි. මේ සප්තවිසුද්ධිය මෙතරම් කාලයක් ආපු මේ භවයේ සත්කරන්න බලන්න. සත්කර පැවිලා ගියාට පස්සේ බුදුන පැලෙනවා. ඒවත් අවිද්‍යාව පිළිනවා. අනිදාද ඔබට විමුක්තිය හම්බ වෙනවා කියලා බුදුරණන් ආශ්‍රේ ධර්මයේ දේශනා කරලා සත්‍ය විසුද්ධිය. ඔව්. ඒකෙන් හත් කඩකට පැලෙන්න කියන සාප කිරීමේ කතාවක් තිබුණා. ඔක ලෝක සම්මත කතාවක්. බුදුරණන් ආශ්‍රේගේ ධර්ම දේශනාවල විශේෂය තමයි මේ ලෝක සම්මතය කියන කතාවක් අරගෙන ඔකට දහම් සම්මත ක්‍රමයක් දෙන්නේ. ඔය නිසාම තමයි අද මේ පත්වාගෙන ඉන්නේ. මොකද ඊට පස්සේ බැරිලා හරි දහම් මාර්ගයේ දුන දහම් පිටසකින් ඈත් වුණාම ඔබගේ උපදෙස් ගන්න ඒවා භාවිතා කරපු ලෞකික දහම් ක්‍රම භාවිතා කරපු පිටහම් වෙන්න ගියා. ඒගොල්ලන්ගේ ධර්මය හදත් දෙනවා. දුන්නාට පස්සේ තියෙන සම්පූර්ණ විපරිසාරය. දැන් සත්කාරය මොකද්ද? සත්කාරකට පැවැන්නේ කොහොමද කියලා අපි ත්‍රිපිටකයෙන් අහගත්ත හරිය අපිට හොයාගන්න බැරි වුණා. ඕක භාවිතා කරන බමුණගේ පැත්ත ගියා. සත්කාරකට බැලනකොට ඌ ඉවරයි කියන්නේ. උඹට සාපයක් පැරි. ඉතින් සත්කාරකට බැලනා ඊට පස්සේ ඌ ඉවරයි. එහෙම සත්‍යන්නේ බැලන ක්‍රමයක් ලෝකේ තියෙනවා. ඒකත් නැතුවයි. හැබැයි ඕකට ධම්මාර්ථයකුත් තියෙනවා. ඕකට තමයි ධර්මයේ තියෙන විශේෂත්වය. මොන විදිහේ වදනයක් මිනිහ ගොතලා කිව්වා. ඒකට ධම්මාර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම පෙන්නන්නේ ඒකේ ධම්මාර්ථය වතු කරලා දෙනවා. යහපත. අන්නේ හැම වදනයකම තියෙනවා ඒකට අනුකූල ධම්මාර්ථයක්. මේ ලෞකික පැත්ත වාගේ ඒකට ගැළපෙන ධම්මාර්ථයක් තියෙනවා. ඒක නිසා ඒ කිව්ව වචන මාලාව එහෙම්ම වර්ගයේ. ආයෙත් නිනම් ඕක මෙහෙමයි කියලා පෙන්නනවා. එතකොට ඒ තුලින් නිවන් මාර්ගව ඔප්පු වෙනවා. අනේ සාසනික අර්ථ කතන. එදා තිබිට එකමයි ගන්න. ඒකම දැන් අර මේ බුදුරන් වහන්සේගෙන් ඇහුවනේ අර එක අවස්ථාවක අසෝධර්ම සාර්ථිය ඇවිල්ලා ඔබ කොහොමද අතේ හික්මන්නේ කියලා මට කියන්න කිව්වා. මම හොලින් හික්ව ගන්න බලන තරවට කර බලන මැරියු මරලා දාන. මාත් කරන්නේ ඔබ කිව්වේ ඒකට. උන්වහන්සේලා හිත හිතා ඉන්න දෙයක්. ඒකේ ධම්මර්ථයක් තියෙනවා. ඔබ වහන්සේ කොහොමද ආවේ හික්මන්නේ? මාත් හොලින් කියන බැයින තරවට කරන බැයින මරලා දාන. ඒ උත්තරේම දුන්නේ. මට මේක තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ ප්‍රාණඝාතයක් කරන්නේ නේ. ප්‍රාණඝාතයට අනුබල දෙන්න ඉන්නේ. එහෙම ඔබ වහන්සේ කොහොමද මේ ශාක්‍ය මරලා දානවා කියන්නේ? මට නම් මේක තේරුම් ගන්න බැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒකට විග්‍රහ කරලා දෙන්න. මොකද මේක අර්ථය. මගේ හොණින් කියීම කියන්නේ මෙන්න මේ යහපත කළොත් මෙන්න මේ යහපත සිද්ධ වෙනවා කියලා කියන දේ. ඒක පිළිගන්නේ නැතිගෙන හරි කියන උඹ යහපත කළොත් මෙන්න මේ විනාශ සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒක තමයි තරවට. ওই දෙක පිළිගන්නේ නැත්නම් මගේ සාසනේ ඉන්න සාසික කියලා මම ගණන් ගන්න. ඔක තමයි මම මරලා දැක්කේ. අන්න ඒකත් ධර්මාර්ථයක් දුන්නේ නැහැ. ඉතින් ඕ වගේ අර්ථ බොහෝ කරම තියෙනවා. ඒ කියාවුදේ ඉතේම අරගෙන. ඒකට ධර්මාර්ථයකට පරිවර්තනය කරනවා. ඒ වැරිලා හරි ඊට පස්සේ ආයතනයක් ඒ කිව්ව හැටියෙන් ඒ පිළිසෙ අපේ. ඒ වලගේ සම්මතිය අතින් ඒක ඉල්ලන්න කිව්වා. අර කිවිචාර්ගේ ආපහු දෙනවා. අනෙහි සජිසා නමස්කාරික මගේ මේ සාධනේ තාරේ විදිහ සජිසා නමස්කාරයක් තියෙනවා. හැබැයි ඒක නම් කොහොමද? නෑ ඒකට ක්‍රමයක් දුන්නා. ඒ කිව්ව ක්‍රමේම අරගෙන ඒ කිව්ව කතාවම අරගෙන. ඒකට දහම් අදහකින් ඒක විග්‍රහ කරලා දෙනවා. මේක මේ බුදුරජාණන් වහන්සේගේ දහම් දේශනා කරපු බොහෝ වැදගත් ක්‍රමයක්. මොකක්ද කිව්වද? ආමගන්ත බ්‍රාහ්මණයාගේ කතාවදී ඔබ අසුචිවල් දන්නා මම නම් අසුචිවල් දන්නේ නැහැ. ඒක ඔබේ කරන්නේ. ඉතින් ආමගන්ත බ්‍රාහ්මණ අහනවා ඔබ මේ මම මේ මං අසුචිවල් දන්නේ නැහැ ඔබයි අසුචිවල් දන්නේ. එහෙම කරද්දී ඇයි මට මේ අපවාද කරන්නේ? බ්‍රාහ්මණේ ඔබ මොනවද මේ ආමගන්තේ කියන්නේ? මස් මාළු වල. මේ බුදුරන් වහන්සේ යනවා මස් මාස අරගෙන. කන ඔබට ඔබ නොකන කෙනෙක් ඉන්නවා. ඔබ බලාපොරොත්තු වෙන කාරණේ ඉෂ්ට වෙනවා. මේ ශරීරයේ කුණු කුඩයි කරන්න පුළුවන්. ඔබ කරන වැඩේ සුද්ධ කරන්නේ මොකද්ද කියන්නේ? මාස මාස කාලා හරින ඔකා හරින. ඔකා හරි සුද්ධ කරන්නේ මොකද්ද? මේ කයද? ඔබට පුළුවන් නේ මේකයි සුද්ධ කරලා පෙන්නන්න. ඔප්පු කරන්න පුළුවන්. හැබැයි සුද්ධ කරන්න එකක් තියෙනවා. ඔය සිත්පෙළ සුද්ධ කරගන්න පුළුවන්. අන්න ඒකට ආමගන්ධයක් තියෙනවා. ඒක මස් මාළු නෙමෙයි. ඕවර කියන දස අක්ෂරේ නෙමෙයි ආමගන්ධය. ඒක ආමගන්ධයක් කියන්නේ හේතුවක් ඇති. දස අකුසලේ නැමැති ආමගන්තියෙන් හිත අපිරිසිදු කරගත්තා. ඔය භවයේ විතරක් නෙමෙයි අපිරිසිදු කරු. අප්‍රමාණ හංසාරයේ ගමෙන් අපිරිසිදු වෙනවා. මෙන්න මේක නියම ආමගන්තිය. මම ඕක වන්දන්නේ නැහැ. ඉතින් මට අපිරිසිදුකම නැහැ. යමෙක් මත්මාළු කාලා හරි නොකා හරි දස අකුසලේ වැළකුණොත්. ඔහේ ආමගන්තිය වන්දන්නේ නැති කෙනෙක්. ඔහුගේ සුද්ධතාවය කියන්නේ. මත්කමාළු කාලා හරි නොකා හරි ඔය දස අකුසලේ කරනවා. ඔහු කොච්චර කිව්වද ඔහු ආමගන්තිය වන්දනය කෙනෙක් ඔහු රඳුන් කියනවා. මෙන්න මේක තේරුම් ගත්තාම ආමගන්තිය තේරුම් ගත්තා කියලා හේතු සාධකයක් උපදී. ඊට පස්සේ ඒ වගුණක් ගිහලා සාධනේ මහන්නලා අරියතේට වතුනා. මේකනේ අදත් මේ හැමතැනම තියෙන කතාවක් මේක බලකුණු කරන්න හොඳ නැහැ. අර ආමගන්ත බමුණාගේ දෘෂ්ටියනේ මොනවා කරන්නේ? ඉතින් එනවා බුදුදහමට ඇතුල් වෙලා තියෙන වැරදි දෘෂ්ටි නිසා ආනා විතික්කමාවරණ කියන ආවරණයට අහු වෙනවා. මේ ධර්මක වරන්න බැරුව දැන්. හරි බය නැහැ. නොගායි කියන කම නැහැ දෘෂ්ටියේ තොර. නොගායි නෙවෙයි. හැබැයි ඕකෙන් අපි අපිට හිදු වෙනවා. ඕකෙන් කිල්ලට අහු වෙනවා. ඔහොම කියලා හිතුවොත් එහෙම බැරි හරියන්නේ නැහැ. අනේ වරදින්. මේ ත්‍රිපිටකයේ අනුකූලවම ධර්ම සෝරාගෙන් ධර්මකට වහිනවා මිස අපිට ඕන හැටියට ඔය එක එක පඬිතුයෝ කියන හැටියට ධර්ම ගහවාගේ පේනේ වල බෑ. ආනා විතික්‍රමාවරණ කියන ආවරණයට වැටෙනවා. අපිට වෙන්නේ එතනින්ම නවතින ධර්මක වෙලෙන්නේ. ඔබ ධර්මකට බාධාවක්. ධර්මාභෝධයට බාධාවක්. කියනවා. නමුත් අපිට අවංකව කියන්න පුළුවන් ඉතින් කරගෙන ගියාට ප්‍රතිඵල තියෙනවා. හරි දෙය හැකියි. ඒක හරිනම් ඒක කොහොමද ප්‍රතිඵල? තර්කයෙන් නම් හරි. ක්‍රියාවාදියා තර්කයට ගන්න. ඔබතුම අවස්ථාව ක්‍රියාවාදයක් වෙන හත්දේ. දැන් අපි ඔතෙන්දී ගතේතු හරියක් තියෙනවා. සුති පටිසන්ධි පිළිබඳව විග්‍රහය. දැන් මේක දැනගන්නකොට සුතියයි පටිසන්ධියයි කියන එක හුඟක් විග්‍රහ කරලා ගතේතු දෙයක්. සුතවීම පටිසන්ධිය කියන එක අද අපේ බලාපොරොත්තු වෙන්නේ මැරෙනකොට සිද වෙනවා මව් ගැබක පටිසන්ධිය ලබනවා. දැන් මේක තමයි අද උගාතුරේ අද හිතා ඉන්න අදහස. මැරෙනකොට සිද වුණා අයිතරේ මව් ගැබක පටිසන්ධිය ලැබුණා.